සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත්තබන කාලෝ අයං බදන්තා ධම්මත්තබන කාලෝ අයං බදන්තා ධම්මත්තබන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධාන්ත නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධාන්ත නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධාත්ස චත්තාරෝමේ භික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝති පින්වත්නි අදත් උතුම් පෝය දවසේ ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ සම්බෝධි යෝගාශ්‍රමයට පැමිණෙන හැමදෙනාම වගේ භාවනාවට ලැදිකමක් දක්වන ඒ වගේම නිතර භාවනාවේ යෙදෙන පිරිසක් ඒ නිසා හැමදාම භාවනා පිළිබඳව තමයි ධර්මදේශනාවක් පවත්වන්නේ. අදත් ඒ අනුව බුදුරජාණන් වහන්සේ වදාළ භාවනා පිළිබඳව දේශනයක් විස්තර කර දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සමාධි විදර්ශනා වඩන පුජ්‍යලයන් සතරාකාරයකින් වර්ග කළා බෙදා වදාලා බුදුරජාණන් වහන්සේ බොහෝම මේ පුජ්‍යලයන් විවිධාකාරයෙන් බෙදලා දේශනා කළා තියෙනවා. අංගුත්තර නිකාය එකේ ඉඳලා 11ට යනකම්ම පුජ්‍යලයන් බෙදා දේශනා කළා කියලා. ඒ විදිහට ඒ ආකාරයෙන් පුජ්‍යලයන් බෙදා දේශනා කරන්නටත් බුදුරජාණන් වහන්සේ අග්‍රයි ශ්‍රේෂ්ඨයි උත්තමයි. මේ සූත්‍ර දේශනාව සමාධි භාවනා සූත්‍ර දේශනාව කියලා නම් කරලා තියෙනවා. මෙහිදී බුදුරජාණන් වහන්සේ පුජ්‍යලයන් හතර ආකාරයකට බෙදා දේශනා කළා මේ සමාධි විදර්ශනා වඩන අය. අනික් අය සාමාන්‍ය අය නෙමෙයි. සමාධි විදර්ශනා වඩන පුජ්‍යලයන් මේ බුද්ධ ශාසනේ බුදුරජාණන් වහන්සේ සතරාකාරයකින් බෙදා දේශනා කර වදා. අන්නේ සූත්‍ර දේශනාව පිළිබඳව තමයි අද ටිකක් විස්තර කර දීමට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා චත්තාරෝ මේ භික්කවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ. මහණෙනි මේ ලෝකයේ බුද්ධ ශාසනයේ සමාධි විදර්ශනා භාවනා මාර්ගයේ යන පුජ්ජලය හතර දිනක් විද්‍යමාන වෙනවා. සතරාකාරයකින් මේ පුජ්ජලයන් වාසය කරනවා මේ බුද්ධ ශාසනය. කවුද සතර දෙනා? ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සතර දෙනා පිළිබඳව එකිනෙක දේශනා කරනවා. මේ එක එක පුජ්‍යලයන් පිළිබඳව මේ පින්වතුන්ට තේරුම් කරලා දෙන්නට ඕන. අපි ඊට ඉස්සෙල්ලා කටුසටහනක් වගේ කවුද මේ පුජ්‍යලයන් හතර දෙනා කියලා යන්තමින් තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාරනවා, ඉද භික්කවේ ඒකච්චෝ පුග්ගලෝ ලාභී හෝති අජ්ජත්තං චේතෝ සමථස්ස න ලාභී අධිපඤ්ඤා ධම්ම විපස්සනා. මහණෙනි මේ බුද්ධ ශාසනයේ ඇතැම් පුජ්‍යලයක් අධ්‍යාත්මික චිත්ත සමථය ලබා ගන්නවා. අධි ප්‍රඥා ධර්ම විදර්ශනාව කියන එක ලබන්නේ නැහැ. මේ දෙක මොනවද කියලා පසුව විස්තර කරලා දෙනවා. ඒ පළවෙනි පුජ්‍යලයා එතකොට අධ්‍යාත්මික චිත්ත සමතය කියන එක ලබනවා. අධි ප්‍රඥා ධර්ම විදර්ශනාව කියන එක ලබන්නේ නැහැ. මේ පළවෙනි පුජ්‍යලය. ඊළඟට දෙවෙනි පුජ්‍යලය. ඉදපන භික්කවේ ඒකච්චෝ පුග්ගලෝ ලාභී හෝති අධිපඤ්ඤා ධම්ම විපස්සනාය න ලාභී අජ්ජත්තං චේතෝ සමතස්ස. මහණෙනි ඇතම් පුජ්‍යලයක් අධි ප්‍රඥා ධර්ම විදර්ශනාව ලබනවා. අධ්‍යාත්මික චේතෝ සමතය කියන එක ලබන්නේ නැහැ. දැන් මේ පළමු පුජ්‍යලයා අධ්‍යාත්මික චේතෝ සමථේ ලබනවා, අධි ප්‍රඥා ධර්ම විදර්ශනාව ලබන්නේ නැහැ. දෙවෙනි පුජ්‍යලයා අධි ප්‍රඥා ධර්ම විදර්ශනාව ලබනවා, අධ්‍යාත්මික චිත්ත සමථේ ලබන්නේ නැහැ. මේ විදිහටයි මේ පුජ්‍යලෝ දෙන්න. ඊළඟට තුන්වෙනි පුජ්‍යලය. ඉදපන භික්කවේ ඒකච්චෝ පුග්ගලෝ නේවලාභී හෝති අජ්ජත්තං චේතෝ සමතස්ස න ලාභී අධිපඤ්ඤා ධම්ම විපස්සනා. මහණෙනි ඇතම් පුජ්‍යලයක් ඉන්නවා අධ්‍යාත්මික චිත්ත සමතය කියන එක ලබන්නේත් නැහැ. අධි ප්‍රඥා ධර්ම විදර්ශනාව කියන එක ලබන්නේත් නැහැ. මේ තුන්වෙනි පුජ්‍යලය දෙකම ලබන්නේ නැහැ. ඊළඟට හතරවෙනි පුජ්‍යලය. ඉදපන භික්කවේ ඒකච්චෝ පුග්ගලෝ ලාභීචේව හෝති අජ්ජත්තං චේතෝ සමථස්ස ලාභීච අධිපඤ්ඤා ධම්ම විපස්සනා. මේ හතරවෙනි පුජ්‍යලයා අධ්‍යාත්මික චිත්ත සමතය කියන එකත් ලබනවා. අධි ප්‍රඥා ධර්ම විදර්ශනාව කියන එකත් ලබනවා. මෙන්න මේ විදියටයි මේ පුජ්‍යලයන් හතර දෙනා. අපි නැවත සලකා බැලුවොත් පළවෙනි පුජ්‍යලයා අධ්‍යාත්මික චිත්ත සමතේ ලබනම අධිප්‍රඥා ධර්ම විදර්ශනාව ලබන්නේ නැහැ, උපදවා ගන්නෙ නැහැ. දෙවෙනි පුජ්‍යලයා අධිප්‍රඥා ධර්ම විදර්ශනාව උපදවා ගන්නම අධ්‍යාත්මික චිත්ත සමතය උපදවා ගන්නෙ නැහැ. තුන්වෙනි පුජ්‍යලයා අධ්‍යාත්මික චිත්ත සමතය උපදවා ගන්නෙත් නැහැ, අධිප්‍රඥා ධර්ම විදර්ශනාව උපදවා ගන්නෙත් නැහැ. හතරවෙනි පුජ්‍යලයා අධ්‍යාත්මික චිත්ත සමතයත් උපදවා ගන්නම අධිප්‍රඥා ධර්ම විදර්ශනාව කියන එකත් මේ දෙකම උපදවා ගන්නවා. මේ විදිහට මේ පුජ්‍යලයන් හතර දෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. මේ ප්‍රභේදය වෙන්නේ කොහොමද? සමාධි විදර්ශනා භාවනා කිරීම පිළිබඳවයි. අපි ඊළඟට බලමු මේ පුජ්‍යලයන් කවුද කියලා ඩිංගක් විස්තර කරලා. ඉද භික්ඛවේ ඒකච්චෝ පුග්ගලෝ ලාභී හෝති අජ්ජත්තං චේතෝ සමතස්ස න ලාභී අධිපඤ්ඤා ධම්ම විපස්සනාය. මහණෙනි මේ ශාසනයේ ඇතම් පුජ්‍යලයක් අධ්‍යාත්මික චිත්ත සමතය කියන එක ලබන. මොකද්ද මේ අධ්‍යාත්මික චිත්ත සමතය කියන්නේ? අජ්ජත්තං චේතෝ සමතස්සාති නේකජ්ජත්තේ අප්පනාචිත්ත සමාධිස්ස කියලා අටුවාවේ තෝරලා තියෙනවා. සරල වශයෙන් ගන්නකොට අධ්‍යාත්මික චේතෝ සමතේ කියන්නේ තමන්ගේ හිතේ චිත්ත සන්තානයේ අර්පණාසිත අර්පණා සමාධිය උපදවා ගැනීම. ඒක තමයි අධ්‍යාත්මික චිත්ත සමතේ කියලා කියන්නේ. මේ චිත්ත සමතය වෙන්නේ කොහොමද? හිතේ තියෙන නීවරණාදී ධර්මයන් යටපත් කිරීමෙන් තමයි. ඒ කාමච්ඡන්දානි නීවරණයන් තියනකොට නිතරම මේ මහ මුහුද වගේ හිත කැළඹිච්ච ගතියෙන් එහෙම එහෙ දුවනවා, විසිරෙනවා. හිතේ සංසිඳීමක් නැහැ. මේ කාමච්ඡන්දාදී නීවරණයන් පහ තමන්ගේ චිත්තසංතාණයෙන් පළවා හැරියානම් අන්න සිතේ සංසිඳීම ඇති වෙනවා. එහෙම එහෙ දුවන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව බොහෝම හොඳින් ශාන්ත බවට සංසිඳීමටපත් වෙනවා. අන්න ඒකයි මේ අධ්‍යාත්මික චේතෝ සමතය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. සරල වශයෙන් ගන්නකොට තමන්ගේ හිත සංසිඳවා ගැනීම. ඒ නීවරණාදී කෙලසුන් පළවා හැරලා හිත හොඳට තැම්පත් කර ගැනීම, සංසිඳවා ගැනීම තමයි අජ්ජත්තං චේතෝ සමත කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එකොට මේ අධ්‍යාත්මික චිත්ත සමතය කියන එක අරපණා චිත්ත සමාධිය කියලා තමයි අටුවාවේ තේරුවේ. අරපණා චිත්ත සමාධිය, අර්පණා සමාධිය කියන එක. හැබැයි මෙතන මේ අර්පණා සමාධිය කියලා ගන්නකොට අපට සිද්ධ වෙනම උපචාර සමාධියත් මේකට සම්බන්ධ කරගන්න. මොකද ඒකට හේතුව උපචාර සමාධියක් නැතුව අරපණා සමාධියක් ලැබෙන්නේ නැහැ. එක කාරණයක්. අනික් කාරණය අරපණා සමාධියේ පමණක් ගත්තහම මේ භාවනා කර්මස්ථාන ගණනාවක් අයින් වෙලා යනවා කැපිලා. ඒ කොහොමද? නම් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති මේ කර්මස්ථානවලි. උපදවා ගන්න පුළුවන් වෙන්නේ උපචාර සමාධියේ පමණයි. අර්පණා සමාධියක් උපදවන්නට බැහැ. එම් බුදුගුණ ගැන සලකා බැලුවොත් එහෙම කරන්නට බැරි මන්ද මේ බුදුගුණවල තියෙන අනන්ත ගුණය නිසා. දැන් අපි බුදුගුණ භාවනා කරනකොට අරහං කියලා මේ මුල්ම පදේ අරගන්න. ඒ අරහං කියන පදේ කෙලෙසුන් කෙරෙන් දුරූ බැවින්, කෙලෙස් සතරං නැසූ බැවින්, සංසාර චක්‍රේ අරසිඳලූ බැවින්, රහසින්වත් පවුනකල බැවින්, සියලු පූජාවන්ට සුදුසු බැවින් කියලා අර්ථ පහක් තියෙනවා. මේ එක අර්ථයක් ගත්තත් විෂය අති විශාලයි. දැන් සියලු පූජාවන්ට සුදුසු බැවින් කියන අර්ථය අරගෙන තමයි මේ පූජාමලිය ලියලා තියෙන්නේ. ඒවම පේනවා මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන හිතනකොට ඒ විෂය කෙතරම් විශාලද කියලා. මේ විදිහට මේ බුදුගුණ අනන්ත නිසා ජීවිතාන්තයේ දක්වා බුදුගුණ වැඩුවත් ධ්‍යානයක් ලබන්නට බැහැ. උපචාර සමාධියක් පමණයි ලබන්නේ. දහම් ගුණ, සංඝ ගුණ, සීලානුස්සති ආදී මේ හයේම කෙරෙන්නේ ওই කාරණේ තමයි. උපචාර සමාධියේ පමණයි ලබන්නේ. ඒ උපචාර සමාධියනොත් හිතේ සංසිඳීම ඇති වෙනවා. ඒකත් අධ්‍යත්තං චේතෝ සමතස්ස කියන එකට ඇතුළත් වෙනවා. අධ්‍යාත්මික චිත්ත සමතය තමන්ගේ සිත සංසිඳවා ගැනීම කියන. මේ උපචාර අර්පණා සමාධි දෙක ගැන තම ඩිංගක් කියලා දෙන්නට ඕන. උපචාර සමාධිය කියන එක කාමාවචරයි. උපචාර සමාධිය උපදවාගෙන ඒකෙන් පිරිහෙන්නේ නැතුව වාසය කළොත් දිව්‍ය මනුෂ්‍ය වශයෙන් උත්පත්ති ලබා දීමේ බලය උපචාර සමාධියට තියෙනවා. කාම ලෝකේ උපදින්න පුළුවන්. අරපණා සමාධිය උපදවාගෙන ඒකෙන් පිරිහෙන්නේ නැතුව වාසය කළොත් මරණාසන්නේතෙක් බ්‍රහ්මලෝකේ ඉපදීමේ ශක්තිය තියෙනවා. ඒ ධ්‍යානයේ හැටියට බඹලව උපදින්නට ශක්තිය ලැබෙනවා. මෙන්න මේක තමයි මේ ධ්‍යාන සමාධි දෙකේ තියෙන වෙනස. ඒ වගේම උපචාර සමාධිය හරියට අල්ලාගෙන නැගිටින දරුවෙක් වගේ. ඒ අල්ලාගෙන නැගිටින දරුවා අඩි 7-8ක් යනවා, ආයි වැටෙනවා, ආයි නැගිටලා අඩි 68ක් යනවා. ඒ වගේ මේ උපචාර සමාධිය භාවනා අරමුණේ නිරන්තරයෙන්ම පිහිටන්නේ නැහැ. ටිකක් වෙලා පිහිටනම භවංගයටත් බහිනම ආයි භවංගෙන් නැගී සිටල අරමුණෙත් ටික වෙලාවක් පිහිටනම මේ විදියට උපචාර සමාධියේ මේ වෙනස් වීමක් තියෙනවා. අරපනා සමාධිය එහෙම නෙමෙයි. හිතගෙන ඉන්න පුළුවන්, ඇවිදින්න පුළුවන් ශක්තිමත් පුරුෂයෙක් වාගේ. අරපනා සමාධිය කියන්නේ ප්‍රථම ධානය ආදී ධානවලදී පහළ වෙන සමාධිය. ඒ අරපනා සමාධියක් ධානයක් උපදවා ගත්තත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක ධ්‍යාන මාත්‍රයෙන් අවසන් වෙනවා. මේ උපදවාගත් ධ්‍යානය නැවත නැවත සිය දහස්වර සේවනය කරන්න ඕනේ. අපි හිතමු යම් කෙනෙකුට ධ්‍යානයක් ලැබුණා කියලා. මම ලබාගත් ධ්‍යානයට සමවදිනම කියලා නැවත නැවත සිය දහස්වර භාවනා කරන්නට. අන්න එතකොට තමයි අර්පණා සමාධියේ ධ්‍යානය ශක්තිමත් වෙන්නේ. අංග අභිධර්මයේ කියන හැටියට අපේ හිතේ භාවනා කරන කොටත් ඇති වෙන්නේ චිත්ත වීති කියලා. ධ්‍යානසිතකත් එහෙම. ඒ චිත්ත වීතියක ජවන්සිත කියලා හතක් තියෙනවා. එක චිත්ත වීතියක් අවසන් වුණාම නැවත භවංගෙට බැහැලා තමයි තවත් චිත්ත වීතියක් පහළ වෙන්නේ. මේක ඉතාමත්ම වේගයෙන් කෙරෙන නිසා අපට වටහා ගැනීම අමාරුයි. නමුත් සිදි වෙන්නේ අර විදිහට තමයි. හැම චිත්ත වීතියකම ජවංසිත හතක් පහළ වෙනවා. ඊට පස්සේ භවංගයට බහලා නැවත තව චිත්ත වීතියක් පහළ වෙනවා. ඒකේ ජවංසිත හතක් තියෙනවා. අර තමන් උපදවාගත් ධානයේ අර්පණා සමාධියේ ප්‍රගුණ කරනකොට, සේවනය කරනකොට මේ ජවං හතේ සීමාව ඉක්මවනවා. 8, 9, 10, 11, 12 ආදී වශයෙන් ගිහිල්ලා තමයි භවංගයට වැටෙන්නේ. තවත් ප්‍රගුණ කරනකොට 20ක්, 30ක්, 40ක්, 50ක්, 60ක්, 100ක් ගිහිල්ලා තමයි භවංගයට වැටෙන්නේ. මේ විදිහට හොඳට ප්‍රගුණ කළාම, වශී කළාම අර ජවංසිත ලක්ෂ කෝටි ගණන් පහළ වෙලා තමයි නැවත භවංගයට වැටෙන්නේ. ඒ ජවංසිත පහල කරමින් වාසය කිරීම තමයි ධ්‍යාන සමාපත්තිය කියන්නේ. අනේ ධ්‍යාන සමාපත්තියේදී 100%ක්ම හිත තැම්පත් වෙලා හිටිනවා. ඒකයි මේ උපචාර සමාධි, අර්පණා සමාධියේ තියෙන වෙනස. උපචාර සමාධියේදී ඉඳලා හිටලා භවංගෙට බහිනවා. අරමණා සමාධිය හොඳට ප්‍රගුණ කළාම කෙසේවත් භවංගයට බහින්න නැතුව තමන්ගේ අදිෂ්ඨාන කාලයේ දක්වාම ජවංසිත පහල කරමින් ඉන්න පුළුවන්. ඒක තමයි ධ්‍යාන සමාපත්තිය කියන්නේ. මෙන්න මේ විදිහටයි මේ උපචාර අර්පණා සමාධි දෙකේ වෙනස. ඒ වගේම උපචාර සමාධියේදී කාමච්ඡන්ද ආදී මේ නීවරණ පහ යටපත් කරනවා. අරපණා සමාධියක තදින්ම කරනවා. පංචංග පහීනං පංචංග සමන්නාගතං කියලා තියෙන්නේ මේ කාමච්ඡන්දාදී නීවරණ පහ යටපත් කරලා දමනවා. විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මේ අංග පහ සමන්වාගත වෙනවා. මේ දෙකේ මෙහෙමයි. අර්පණා සමාධියක බලවත් පිහිටා සිටිනවා. උපචාර සමාධියේදී කාමාචර වශයෙන් බලවත් පිහිටා සිටිනවා. මෙන්න මේක තමයි මේ උපචාර අර්පණා සමාධිය දෙකේ තියෙන වෙනස. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රථම පුජ්‍යලයා ලාභී හෝති අජ්ජත්තං චේතෝ සමතස්. මේ කියන ලද ආකාරයට මේ පුජ්‍යලයා උපචාර අර්පණා සමාධි උපදවාගෙන වාසය කරනවා. නලාභී අධිපඤ්ඤා ධම්ම විපස්සනාව. අධිප්‍රඥා ධර්ම විදර්ශනාව උපදවාගෙන වාසය කරන්නේ මේ කාරණා දෙකෙන් එකයි යා උපදවා ගන්න. අධ්‍යාත්මික චිත්ත සමතය සිතේ සංසිඳවා ගැනීම පමණයි. උපචාරාර්පණා සමාධි පමණයි උපදවා ගන්න. අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියන එක උපදවා ගන්නෙ නැහැ. මොකක්ද මේ අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියන්නේ? අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියන්නේ අධිපඤ්ඤා ධම්ම විපස්සනා යාති සංඛාර පරිග්ගාහක විපස්සනා ඥානස්ස කියලා තෝරලා තියෙනවා. සංස්කාරයන් සිතින් අල්ලාගෙන මෙනෙහි කරන භාවනා කරන විදර්ශනා නුවණ තමයි මේ අධිප්‍රඥා ධර්ම විදර්ශනාව කියන්නේ. විදර්ශනා නුවණ එහෙමයි තෝරලා තියෙන්නේ. මේක තවදුරටත් ප්‍රතිසම්බිදා මාර්ගයේ තෝරලා තියෙනවා. අධිපඤ්ඤා ධම්ම විපස්සනාති එවං සංඛාරාණං භංගං පස්සිට්ඨා පස්සිට්ඨා. මේ සංස්කාරයන්ගේ බිඳීම දැක දැක දකිමින්. මොනවද සංස්කාර කියන්නේ? පිසරල වශයෙන් ගත්තාම අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට ගෝචරවන රූප සද්දාදී අරමුණු. මෙයා තමයි සංස්කාර. තමන් භාවනාවට ගන්න අරමුණු තමයි සංස්කාර. එමේ බිඳීම දැක දැක දකිමින් අනිච්ඡාදිත විපස්සන්තස්ස. අනිච්ඡාදී වශයෙන් විදර්ශනා භාවනාවේ යෙදෙන යෝගාවචරය. සංඛාරාම බිජ්ජන්ති. මේ සංස්කාරයෝම බිඳිලා යනවා. සංඛාරාණං මරණං. මේ මරණය කියන්නේ සංස්කාරයන්ගේ බිඳී යාමමයි. න අඤ්ඤෝ කෝති අත්ථේති. මේ සංස්කාරයන්ගේ බිඳීම ඇරෙන්න වෙනවත් කිසිවක් කිසි කෙනෙක් පුජ්‍යලයක් නැහැ කියලා බංගවසේන ශුඤ්ඤතං ගහෙත්තා පවත්තා විපස්සන. බංගවසේන් ශුඤ්ඤතාව අරගෙන පවත්නා වූ විදර්ශනාව තමයි අධිපඤ්ඤා ධම්ම විපස්සනා කියලා කිව්වේ. අටුවාවෙත් ප්‍රතිසම්බිදා මාර්ගයේ තෝරලා තියෙන්නේ ওই විදිහට තමයි. ප්‍රතිසම්බිදා මාර්ගයේ මේ විදිහටත් ඒක තෝරලා තියෙනවා. ආරම්මණංච පටිසංඛා භංගංච අනුපස්සති ශුඤ්ඤතෝච උපဋ္ඨානං අධිපඤ්ඤා විපස්සන. අරමුණක් අල්ලාගෙන මෙනෙහි කරනවා. මෙනෙහි කළා මේ අරමුණේ බිඳී යාම දකිනවා. අපි හිතමු රූප සද්දාදී අරමුණක් අපි අල්ලාගෙන මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට ඒක බිඳී යනවා. ඒ අරමුණ බිඳී ගියහම ඒ අරමුණ මෙනෙහි කරපු හිතත් මෙනෙහි කරනවා. අරමුණ අල්ලාගෙන මෙනෙහි කළාම අරමුණ බිඳී ගියා. ඒ අරමුණ මෙනෙහි කරාපු හිත වෙනත් හිතකින් මෙනෙහි කරනවා. මෙන්න මේක තමයි භංගානුපස්සනාව කියන්නේ. ශුඤ්ඤතෝච උපට්ඨානං ශූන්‍ය වශයෙන් දකිනවා. අධිපඤ්ඤා විපස්සන අධිප්‍රඥා දර්ශනාව කියන්නේ ඒක. කොට මෙහිදී මේ භංග ඥානය භංග අවස්ථාව තෙක් විදර්ශනා භාවනා මානසිකාරය විදර්ශනා නුමන අධිප්‍රඥා ධර්ම විදර්ශනා කියන්නට අපිට පුළුවන් මේ අර්ථවලට අනුව. භංගානුපස්සනා ඥානය වහවහ බිඳි බිඳි යාම දකින්නා වූ ප්‍රතිසම්පදා ඥාන දර්ශන විසුද්ධියේ දෙවෙනි නුවණ භංගානුපස්සනා කියන ඥානය. අන්න ඒක ගැන තමයි මේ විස්තර කළේ. අරමුණක් අල්ලාගෙන මෙනෙහි කරනවා, ඒක වහාම බිඳී යනවා, ඒ අරමුණ මෙනෙහි කළාපු හිතත් වෙන හිතකින් මෙනෙහි කරනවා. මේක තමයි භංගානුපස්සනා කියන්නේ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ භංගානුපස්සනාව තෙක් දිට්ඨි විසුද්ධියේ ඉඳලා. මෙන්න මේ හරිය තමයි මේ අධිප්‍රඥා ධර්ම විදර්ශනාවට භූමිය වන්නේ. එතකොට දැන් මේ කාරණේ තේරුම් ගන්නට පුළුවන්. මේ පළමු වන පුජ්ජලයා උපචාර අර්පණා සමාධිය කියන තමන්ගේ සිත සංසිඳවා ගැනීමෙහි යෙදී ඒ උපචාර අර්පණා සමාධි උපදවාගෙන වාසය කරනවා. නලාභී අද්දිපඤ්ඤා ධම්ම විපස්සනා. දැන් මෙතෙක් විස්තර කළ හැටියට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ භංග ඥානයේ තෙක් විදර්ශනා අධිප්‍රඥා ධර්ම විදර්ශනාව කියන ඒක උපදවාගෙන වාසය කරන්නේ නැහැ මේ පළවෙනි පුජ්‍යලයා. උපචාර අර්පණා සමාධි උපදවාගෙන සිතේ සංසිඳීම ඇති කරගන්නවා. අධිප්‍රඥා විදර්ශනාවයි කියන සංස්කාරයන් සම්මර්සණය කරන විදර්ශනා ඥානය උපදවාගන්නේ නැහැ. අපි දල වශයෙන් ගත්තාම අධිප්‍රඥා ධර්ම විදර්ශනා කියන්නේ සංස්කාරයන් සම්මර්සණය කරන විදර්ශනා ඥානය. ඒක උපදවාගන්නේ නැහැ මේ පළවෙනි පුජ්‍යල. ඊළඟට දෙවෙනි පුජ්‍යලය. ඉදපන භික්කවේ ඒකච්චෝ පුග්ගලෝ ලාභී හෝති අධිපඤ්ඤා ධම්ම විපස්සනාය න ලාභී අජ්ජත්තං චේතෝ සමත. මේ දෙවෙනි පුජ්‍යලය අපි මෙතෙක් විස්තර කළ මේ විදර්ශනා ඥානය සංස්කාරයන්ගේ වහවහ බිඳී යාම දක්නා වූ භංග ඥානයේ තෙක් භූමිය වූ මේ අධිප්‍රඥා ධර්ම විදර්ශනාව උපදාගෙන වාසය කරන මේ දෙවෙනි පුජ්‍යල. න ලාභී අජ්ජත්තං චේතෝ සමතස්. අධ්‍යාත්මික චිත්ත සමතය කියන එක උපදවා ගන්න. එහෙනම් උපචාර අර්පණා සමාධි උපදවාගෙන හිතේ සංසිඳීම ඇති කරගන්නේ නැහැ. නමුත් ඔහු අධිප්‍රඥා ධර්ම විදර්ශනාවයයි කියන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ භංග ඥානයේ තෙක් මේ විදර්ශනා ඥානය උපදවාගෙන වාසය. ඔහුට උපචාරාර්පණා සමාධි නැහැ. මේ දෙවෙනි පුජ්‍යලයා ගැන සලකා බලනකොට තව අපට අමුතු අර්ථයක් මතුවෙනවා. මේ අටුවාවලටත් අනුව අධිප්‍රඥා ධර්ම විදර්ශනාව කියන්නේ අරමුණු සංස්කාරයන් වහ වහා බිඳී යාම දක්නා නුවණ. ඒකට තමයි භංග ඥානය කියන්නේ. භංග ඥානය ඇති වෙන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඒකදී ඇති වෙන දෙවෙනි ඥාන. එතකොට මේ දේශනාවේ හැටියට මේ දෙවෙනි පුජ්‍යලයා උපචාර අර්පණා සමාධි උපදවා ගන්නේ නැතුව භංග ඥානේතෙක් විදර්ශනා මාර්ගයේ ගමන් කරලා තියෙනවා. විදර්ශනා ඥානය උපදවාගෙන තියෙනවා. ඒ කොහොමද? ආරම්භයේ ඉඳලම විදර්ශනා කරන පංච උපාදානස්කන්ධය ගැන ධාතු වශයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ ආරම්භින්දනම විදර්ශනා භාවනාව කරනවා. සමාධිය උපදවා ගැනීමට ක්‍රියා කරන්නේ නැහැ. මේ දේශනාවෙන් මේක අපිට පේනවා. ඔහු ඒ විදිහට විදර්ශනා භාවනා කරලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය භංග ඥානේතෙක් යන. එතෙන්ට ගියහම බය ආදීනම නිබ්බිදා මුංචිත කම්මතා පටිසංකා සංස්කාර උපේක්ෂා කියන අනෙක් ඥාන හයත් අනිවාර්යයෙන්ම ලබා ගන්න. ඒ නිසා මේ විදර්ශනා මාර්ගයේ ගිහිල්ලා යම් කෙනෙකුට මාර්ගඵලයක් උපදවා ගන්න පුළුවන් බව මේ බුද්ධ දේශනාවෙන් අපිට තේරුම් ගන්නට පුළුවන්. කොට පළවෙනි පුජ්‍යලයා උපචාර අර්පණා සමාධියයි කියන මේවා ඇති කරගෙන හිතේ සංසිඳීම උපදවාගෙන වාසය කරනවා. නමුත් ඔහුට මේ විදර්ශනා ඥානෙ නැහැ. දෙවෙනි පුජ්‍යලයා භංග ඥානෙතෙක් විදර්ශනා ඥානෙ උපදවාගෙන වාසය කරනවා. ඔහුට උපචාර අර්පණ සමාධි නැහැ. එහෙමයි මේ පුජ්‍යලයන් දෙන්න බෙදෙන්නේ. ඊළඟට තුන්වෙනි පුජ්‍යලය. ඉදපන භික්කමේ ඒකච්චෝ පුග්ගලෝ නේවලාභී හෝති. අජ්ජත්තං කේතෝ සමතස්. න ලාභී අධිපඤ්ඤා ධම්ම විපස්සනා. මේ තුන්වෙනි පුජ්‍යලයා අධ්‍යාත්මික චිත්ත සමතයය කියන උපචාර අර්පණා සමාධි උපදවාගෙන වාසය කරන්නෙත් නැහැ. ඒකත් නැහැ ඔහුට. ඊළඟට බිඳීම දක්නා භංග ඥානයේ තෙක් විදර්ශනා මාර්ගයේ විදර්ශනා නුවණ කියන අධිප්‍රඥා ධර්ම විදර්ශනාව උපදවා ගන්නෙත් නැහැ. මේ තුන්වෙනි පුජ්‍යලයා දෙකම උපදවා ගන්නවා. දැන් පළවෙනි පුජ්‍යලයා උපචාර අර්පණා සමාධි උපදවා ගන්නා ඔහුට විදර්ශනා ඥානෙ නැහැ. දෙවෙනි පුජ්‍යලයා විදර්ශනා ඥානෙ උපදවා ගන්නා ඔහුට උපචාර අර්පණා සමාධි නැහැ. තුන්වෙනි පුජ්‍යලයාට උපචාර අර්පණ සමාධියක් නැහැ, විදර්ශනා ඥානයක් නැහැ. මේ දෙකම නැහැ තුන්වෙනි පුජ්‍යලයාට. ඊළඟට හතරවෙනි පුජ්‍යලයා. ඉදපන භික්කවේ ඒකච්චෝ පුග්ගලෝ ලාභී චේව හෝති අජ්ජත්තං චේතෝ සමතස්ස ලාභීත අධිපඤ්ඤා ධම්ම විපස්සන. මෙහෙනිනි ඇතම් පුජ්ජලයෙක් ලාභීතේව හෝති අජ්ජත්තං චේතෝ සමතස්. මේ හතරේනි පුජ්ජලයා අධ්‍යාත්මික චිත්ත සමතයයි කියන උපචාර අර්පණා සමාධි උපදවාගෙන වාසය කරනවා. ඊළඟට භංග ඥානයේ තෙක් විදර්ශනාව කියන විදර්ශනා ඥානය කියන අධිප්‍රඥා ධර්ම විදර්ශනාවත් උපදවාගෙනවා කියන එක. එතකොට මේ හතරවෙනි පුජ්‍යලය දෙකම උපදව ගන්නවා. එහෙමයි මේ පුජ්‍යලය හතර දෙනා බෙදී යන්නේ. පළවෙනි පුජ්‍යලය අධ්‍යාත්මික තේතෝ සමතයය කියන උපචාරාර්පණා සමාධි උපදවාගෙන හිත සංසිඳවාගෙන වාසය කරනවා. නමුත් ඔහුට විදර්ශනා ඥානෙ නැහැ. දෙවෙනි පුජ්‍යලය බංග ඥානයේ විදර්ශනා නුවණයි කියන අධිප්‍රඥා ධර්ම විදර්ශනා උපදවාගෙන වාසය කරනවා. නමුත් ඔහුට උපචාරාර්පණ සමාධි නැහැ. තුන්වෙනි පුජ්‍යලය උපචාරාර්පණ සමාධිය කියන අධ්‍යාත්මික චේතෝ සමතය උපදවගන්නෙත් නැහැ. අධිප්‍රඥා ධර්ම විදර්ශනාවයි කියන ඒ භංග ඥානයේත් විදර්ශනාව උපදවා ගන්නෙත් නැහැ. හතරවෙනි පුජ්‍යලය උපචාර අර්පණ සමාධි උපදවාගෙන හිතේ සංසිඳීම ඇති කරගන්නම භංග ඥානයේත් විදර්ශනා ඥානය ප්‍රගුණ කරගෙන අධිප්‍රඥා ධර්ම විදර්ශනාවත් පහළ කරගන්න. මේ දෙකම කරගන්න. මෙන්න මේ විදිහට තමයි මේ පුජ්‍යලයන් හතර දෙනා බුදුරජාණන් වහන්සේ බෙදා වදාළි. ඊළඟට මේ පුජ්‍යලයන් හතර දෙනාම කළ යුතු කාර්ය හතරක් තියෙනවා. හැම කෙනෙක්ම යම් කටයුත්තක් කරන්නට ඕන තමන්ගේ සමාධි දර්ශනා භාවනා සාර්ථක කරගන්න. අපි මුලින්ම බලමු ප්‍රථම පුජ්‍යලය පිළිබඳව. මේ ප්‍රථම පුජ්‍යලයට සමාධිය තියෙනවා. උපචාර අර්පණ සමාධි උපදවාගෙන හිතේ සංසිඳීම ඇති කරගෙන ඉන්න. නමුත් මේ පළවෙනි පුජ්‍යලයට අර භංග ඥානෙතෙක් විදර්ශනා දැනුමයි කියන අධිප්‍රඥා ධර්ම විදර්ශනාව නැහැ. දැන් ඔහු මොකද කරන්න ඕන? දැන් ඔහුගේ අඩුපාඩුවක් තියෙනවා මේ අධිප්‍රඥා ධර්ම විදර්ශනාව නැතිකම. එතකොට දෙවෙනි පුජ්‍යලයට අධිප්‍රඥා ධර්ම විදර්ශනාව තියෙනවා, සමාධිය නැහැ. එතකොට මේ පළවෙනි පුජ්‍යලය දෙවෙනි පුජ්‍යලයා ළඟට යන්න ඕන. ගිහිල්ලා අහන්න ඕන, ඇවත්නි මේ විදර්ශනා භාවනා කරන්නේ කොහොමද? භාවනාරමුණු මෙනෙහි කරන්නේ කොහොමද? සංස්කාරයන් සිතින් අල්ලාගෙන භාවනා කරන්නේ කොහොමද? මේ විදිහට විදර්ශනා භාවනා කිරීම පිළිබඳව උපදෙස් ලබා ගන්නට මේ දෙවෙනි පුජ්‍යලයා ළඟට ගිහ. මොකද ඔහුට තියෙනවා විදර්ශනා දැනුම. ඒ නිසා ඔහුගෙන් උපදෙස් ලබා ගන්න ඕන කොහොමද විදර්ශනා භාවනා කරන්නේ. එතකොට දෙවෙනි පුජ්‍යලයා උපදවාගෙන තියෙනවා විදර්ශනා නුවණ. ඔහු යම්කිසි මාර්ගයකින් ගමන් කළා නම් තමන් දන්නමයේ විදර්ශනා මාර්ගය. මේ තමන්ගිය විදර්ශනා මාර්ගය මේ පළවෙනි පුජ්‍යලයාට කියා දෙනවා. මෙන්න මේ විදියටයි විදර්ශනා භාවනා කරන්න. මේ විදියට අරමුණු මෙනෙහි කරන්නට ඕන අනිත්‍ය ආදි වශයෙන්. මේ විදියට සංස්කාරයන් සම්මර්සණය කරන්න ඕන. මේම උපදෙස් දෙනවා මේ දෙවෙනි පුජ්‍යලයා පළවෙනි පුජ්‍යලයාට. මොකද මේ දෙවෙනි පුජ්‍යලයාට විදර්ශනා නෝන තියෙනවා, සමාධිය නැහැ. දැන් පළවෙනි පුජ්‍යලයා දෙවෙනි පුජ්‍යලයාගෙන් අහන්නේ විදර්ශනාව පිළිබඳව. ඔහු දන්නවා එක කියා දෙන්න. ඉතින් මේ පළවෙනි පුජ්‍යලයාට දෙවෙනි පුජ්‍යලයා විදර්ශනා භාවනා කරන ආකාරය හොඳට තේරුම් කරලා දෙනවා. එතකොට මේ පළවෙනි පුජ්‍යලයාගේ උපදෙස් ලබාගෙන භාවනා කරන්න නොහොට උපචාර අර්පණා සමාධියක් තියෙනවා. ඒවත් පිහිටලා මේ උපදෙස් ලබාගත්තු හැටියට විදර්ශනා භාවනා කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම උපදෙස් ලබාගෙන භාවනා කරගෙන යනකොට ටික කලකින් මේ පළවෙනි පුජ්‍යලයාත් අධිප්‍රඥා ධර්ම විදර්ශනාව කියන්නේ විදර්ශනා ඥානයත් උපදවා ගන්නම ඔහුට ස්වභාවයෙන්ම චිත්ත සමාධියක් තියෙනවා. එතකොට සමාධි විදර්ශනා දෙකම ඔහු සම්පූර්ණ කරගන්න. ඊළඟට දෙවෙනි පුජ්‍යලයා. දෙවෙනි පුජ්‍යලයාට නැහැ සමාධිය. උපචාර අර්පණා සමාධි නැහැ. ඔහුට විදර්ශනාව තියෙනවා. දෙවෙනි පුජ්‍යලයා මොකද කරන්නට ඕන? ඒ පළවෙනි පුජ්‍යලයා හොයාගෙන යන්න ඕනේ. මොකද ඔහුට තියෙන සමාධිය, උපචාර අර්පණා සමාධි උපදවාගෙන වාසය කරන. ඔහුව හොයාගෙන යන්නට ඕන. ගිහිල්ලා ඔහුගෙන් අහන්න ඕන, උපදෙස් ලබා ගන්න ඕන. අවස්නි කොහොමද සිත එකඟ කර ගැනීම සඳහා අරමුණේ සිත පිහිටවන්නේ? මොන විදියටද සමාධි භාවනාව කරන්නේ? සිත අරමුණේ රඳවා ගන්න, පිහිටවා ගන්න, එකඟ කරගන්නේ කොයි ආකාරයටද? මේ විදියට මේ දෙවෙනි පුජ්‍යලයා පළවෙනි පුජ්‍යලයා ළඟට ගිහිල්ලා උපදෙස් ලබා ගන්න ඕන මොනවටද? සමාධිය උපදවා ගන්න. ඇයි එහෙම ලබා ගන්න ඕන? මේ දෙවෙනි පුජ්‍යලයාට විදර්ශනාව තියෙනවා, සමාධිය නැහැ. මේ පළවෙනි පුජ්‍යලයාට සමාධිය තියෙනවනේ. ඒ නිසා සමාධිය තියෙන පුජ්‍යලයා ළඟට යන්න ඕන. ගිහිල්ලා උපදෙස් ලබා ගන්න ඕන කොහොමද සිත එකඟ කරගන්න? සමාධිය සඳහා සිත පිහිටව ගන්න කොහොමද? ආදී වශයෙන් උපදෙස් ලබා ගන්න. එතකොට මේ පළවෙනි පුජ්‍යලයා තමන් උපචාර අර්පණා සමාධි උපදවාගෙන වාසය කරනවා. ඒ තමන් සමාධි උපදවාගත් ආකාරයේ පිළිවෙල මේ දෙවෙනි පුජ්‍යලයාට කියලා දෙනවා. දෙවෙනි පුජ්‍යලයා ඒ අනුම භාවනා කරන සමාධි භාවනාව කරන. මෙහෙම සමාධි භාවනාව කිරීමෙන් ඒ දෙවෙනි පුජ්‍යලයාටත් පුළුවන් වෙනවා අධ්‍යාත්මික චිත්ත සමතයයි කියන උපචාර අර්පණා සමාධි උපදවා ගන්න. දැන් දෙවෙනි පුජ්‍යලයාට විදර්ශනාව තිබුණානේ. නමුත් ඔහුට සමාධිය තිබුණේ නැහැ. ඔහු කලේ මොකද්ද? සමාධිය තියෙන පළවෙනි පුජ්‍යලයා ළඟට ගිහිල්ලා උපදෙස් ලබාගෙන භාවනා කළා. සමාධි භාවනාව කළා. එහෙම සමාධි භාවනාව කළාම මේ දෙවෙනි පුජ්‍යලයාටත් පුළුවන් වෙනවා උපචාර අර්පණා සමාධි උපදවා ගන්න. එතකොට මේ දෙවෙනි පුජ්‍යලයාත් අධ්‍යාත්මික චිත්ත සමතයයි කියන සමාධියටත්, චිත්ත සංසිඳවා ගැනීමටත්, අධිප්‍රඥා ධර්ම විදර්ශනාවයි කියන විදර්ශනා ඥාණයටත් මේ දෙකටම හිමිකාරයෙක් වෙන, දෙකම උපදවා ගන්න. මෙන්න මේ විදියට කරන්න ඕනෑ කියන බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඊළඟට තුන්වෙනි පුජ්‍යලයා. ඒ තුන්වෙනි පුජ්‍යලයට හිතේ සමාධියක් නැහැ. උපචාර අර්පණා සමාධියක් නැහැ. විදර්ශනා ඥානයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ තුන්වෙනි පුජ්‍යලයා ජඩි පරාක්‍රමයක් ගන්න ඕන මේ දෙකම උපදවා ගැනීම. ආදිත්ත චේලස් සිර සූපමෝ මුනි කියන පිළිවෙලට තමන් ඇඳලා පොරවලා තියෙන ඇඳුම් වලට ගිනි ගත්තනම් හිසට ගිනි ගත්තනම් කොයිතරම් හදිස්සියක් වෑයමක් කරනවද මේ ගින්න නිවා ගැනීමට. ඒ වගේ දැඩි පරාක්‍රමයක් නොපසබට උත්සාහයක් අරගන්නට ඕන. අර බාහිර ගින්න වගේ නෙමේ. රාගාදී 11 ගින්නකින් දිවා රාත්‍රී දැවෙනවා අපිට නොපෙනුනාට. ඒ රාගාදී 11 ගින්නකින් දැවෙන පුජ්‍යලයා ඒ ගිනි නිවා ගැනීමට වහාම ක්‍රියාත්මක වෙන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාරා. දැඩි පරාක්‍රමයක්. නොපසෙබට උත්සාහයක්. තමන්ගේ ජීවිතය පිළිබඳව ආශාව අතහැර දමලා වෑයම් කරන්න ඕන, වැරදරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. මත්හාලේ වියලි ගොත් මුළු සිරුරේ සිවියට නාර ඉතිරි වත්තරේ නොපසුබටව වඩනහු බැමුන් නිසාසරේ බැමිවනසා පැමිනෙතිතුම් නිවන්පුරේ. වීරිය වැඩීම පිළිබඳව අර්ථවත් කවියක් ඒ ප්‍රකාශ කළේ. තමන්ගේ ශරීරයේ මස්ලේ සේරම බේරිලා ගිහිල්ලා හම අට නහර පමණක් ඉතුරු වුණත් මම බලාපොරොත්තු වන අරසිද්ධියට පැමිණිලා මිසක් නවතින්නේ නෑ කියන ස්ථිර අධිෂ්ඨාන ශක්තියෙන් දැඩි පරාක්‍රමයෙන් යුක්තව සමාධි විදර්ශනා භාවනා වඩන යෝගාවචරය බැමි මනසා පැමිණිතිතුම් නිවන් පුරේ. සියලුම සසර බැමි කඩලා බිඳලා සුණු විසුණු කළා දාලා හිතන් නිවන් පුරේට පැමිණෙනවා, නිවන් අවබෝධ කරගන්නවා කියන එක තමයි එකෙන් අදහස් කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ තුන්වෙනි පුජ්‍යලය තමන්ගේ ජීවිතාසාව අතහැර දමලා ඇඳුම් වලට ගිනි ගත්ත, හිසට ගිනි ගත්ත කෙනෙක් වගේ වහවහ අප්‍රමාදීව දඩි පරාක්‍රමයකින් යුක්තව සමාධි විදර්ශනා භාවනාවේ යෙදෙන්නට. අන්න එහෙම යෙදුනහම ඒ තුන්වෙනි පුජ්‍යලයටත් යතහා කාලයේදී හිත සංසිඳවා ගැනීමයි කියන උපචාරාර්පණා සමාධි උපදවා ගැනීමටත් භංග ඥානේතෙක් විදර්ශනා නුමනාය කියන අධිප්‍රඥා ධර්ම විදර්ශනාවත් කියන මේ දෙකම උපදවා ගැනීමට පුළුවන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ හතරවෙනි පුජ්‍යලයා ගැන වදාර. එයා මොකද කරන්නට ඕන? තේසුයේව කුසලේසු ධම්මේසු පතිට්ඨාය උත්තරින් ආශවානං කයාය යෝගෝ කරණි. තේසුයේව කුසලේසු ධම්මේසු කියලා වදාළේ දැන් මේ හතරවෙනි පුජ්‍යලයාට අධ්‍යාත්මික චිත්ත සමතයයි කියන උපචාරාර්පණා සමාධියක් තියෙනවා. ඊළඟට භංග ඥානේතෙක් විදර්ශනාවයයි කියන අධිප්‍රඥා ධර්ම විදර්ශනාවක් තියෙනවා. තේසු ඒව කුසලේසු ධම්මේසු කියලා මද අන්නේ කුසල ධර්මයන් පිළිබඳ ඒවා පිහිටලා කොහොමද උපචාර අර්පණා සමාධිවලත් පිහිටලා අධිප්‍රඥා ධර්ම විදර්ශනාමෙත් පිහිටලා උත්තරින් ආශවානං කයාය යෝගෝ කරණි. මත්තෙහි ආශ්‍රමයන් ක්ෂය කිරීම සඳහා වෑයම් කරන්නට ඕන, වැරදරන්නට ඕන, උත්සාහවන්ත වෙන්නට ඕන. ඒ තමන් උපදවාගෙන තිබෙන සමාධියනොත් විදර්ශනාවනොත් සෑහීමකට පත්වෙන්නේ නැතු. තවදුරටත් මගේ ගමන් කරන්නට ඕන. ආශ්‍රමයන් කර ගැනීම සඳහා. ආශවානං කයාය කියන්නේ ආශ්‍රමයන් සේරම ක්ෂය වෙන්නේ රහත් මාර්ග ඥාණයෙන් තමයි. ඒ රහත් මාර්ග ඥානේතෙක් එහෙම නැත්නම් රහත් වීම සඳහා වෑයම් කරන්නට ඕන, වැරදරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ හතරවෙනි පුජ්‍යලාට. එයා කරන්න තියෙන්නේ ඒකයි. මොකද එයාට උපචාර අර්පණා සමාධියක් තියෙනවා, ඊළඟට විදර්ශනාවක් තියෙනවා. ඒ සමාධි විදර්ශනා දෙකේ පිහිටලා හිටන් තමන්ගේ භාවනා මාර්ගයේ තවදුරටත් ගමන් කරන්නට ඕන ආශ්‍රමයන් සේකර ගැනීම සඳහා, එහෙම නැත්නම් රහත් වීම සඳහා. ප්‍රධාන වශයෙන් ආශ්‍රමයන් ක්ෂයවන්නේ රහත් වීමෙන්, ඊට මෙහාදී ක්ෂය වෙනම කාම භව දිට්ඨි අවිජ්ජා කියලා ආශ්‍රව හතරක් තියෙනවා. මේව දල වශයෙන් ගත්තාම කෙලෙස් තමයි. සෝවාන් මාර්ග ඥානේදී දිට්ඨාශ්‍රවය කියන එක ප්‍රහාණය වෙලා ක්ෂය වෙලා යනවා. එතකොට තව ඉතුරු වෙනවා තුනක්. සකෘදාගාමි මාර්ගයේදී කාමාශ්‍රය ටිකක් බලේ අඩු වෙලා අනාගාමි මාර්ගයේදී සම්පූර්ණයෙන්ම කාමාශ්‍රමය ප්‍රහාණය වෙලා යනවා. එතකොට තවත් දෙකක් ඉතුරු වෙනවා. භවාශ්‍රවයයි අවිද්‍යාශ්‍රවයයි කියන දෙක. මේ දෙක ප්‍රහාණය වෙන්නේ රහත් මාර්ග ඥානය. සුවාන් මාර්ග ඥානයෙන් එකක් ප්‍රහාණය කරනවා දිට්ඨාශ්‍රවය, අනාගාමි මාර්ග ඥානයෙන් කාමාශ්‍රවය ප්‍රහාණය කරනවා. මේම ප්‍රහාණය කර කර යනවා. ඊළඟට රහත් මාර්ග ඥාණයෙන් තමයි භවාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන මේ දෙක ප්‍රහාණය වෙන්නේ. ඉතින් කොහොම වුණත් රහත් මාර්ග ඥාණයට තමයි ආශ්‍රමයක් ශේකර ඥානය කියලා බියමහාර කරන්නේ. එතකොට රහත් වීම සඳහා වෑයම් කරන්නට ඕනෑ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී වදාරන්නේ. දැන් ඉතින් මේ පුජ්‍යලයන් හතර දෙනා පිළිබඳව කරන ලද විස්තරය අවසන් වේගෙන යනවා. නවතත් කල්පනාවට ගන්න මේ පළවෙනි පුජ්‍යලයා අධ්‍යාත්මික චිත්ත සමතයයි කියන උපචාරාර්පණා සමාධි උපදව ගන්නව. ඔහුට විදර්ශනා ඥානෙ නැහැ. දෙවෙනි පුජ්‍යලයා විදර්ශනා ඥානෙ උපදව ගන්නව. ඔහුට චිත්ත සමාධිය නැහැ. තුන්වෙනි පුජ්‍යලයාට විදර්ශනා ඥානයක් නැහැ, චිත්ත සමාධියක් නැහැ. හතරවෙනි පුජ්‍යලයාට චිත්ත සමාධියක් තියෙනවා, විදර්ශනා ඥානයක් තියෙනවා. කොට බුදුරජාණන් වහන්සේ වදාළේ පළවෙනි පුජ්‍යලයා දෙවෙනි පුජ්‍යලයාගෙන් විදර්ශනාව අහගෙන කරලා හිටන් ඒක ඇති කරගන්න. දෙවෙනි පුජ්‍යලයා පළවෙනි පුජ්‍යලයාගෙන් සමාධිය උපදව ගන්න හැටි අහගෙන ඒක උපදව ගන්න. තුන්වෙනි පුජ්‍යලයා හිස ගිනි ගත්තා වාගේ, අඳුම් වලට ගිනි ගත්තා වාගේ වහ වහ දැඩි පරාක්‍රමයක් ඇති කරගන්නට ඕන සමාධි විදර්ශනා දෙකම උපදවාගෙන. හතරවෙනි පුජ්‍යලයාට තියෙනවා සමාධි දර්ශනා දෙකම. ඔහු ඒ තමා තුළ තියෙන කුසල ධර්මයන් පිහිටලා හිටන් මැත්තේහි ආශ්‍රමයන් සකර ගැනීම සඳහා කටයුතු කරන්න ඕන, වෑයම් කරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. ඉතින් පින්වත්නි, මීට වැඩිය මේ කාලය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ දේශනාවෙන් සමාධි දර්ශනා ගැන විස්තර වුණේ. හැම දෙනා මේ සමාධි දර්ශනා භාවනා කරන්නට උත්සාහවන්ත වෙන්නට ඕන. මේ බුදුරජාණන් වහන්සේ උපදෙස් රාශියක් මෙහි වදාලා ඒවා හිතට අරගෙන කටයුතු කරන්නට ඕන. එහෙම කළහම මේ බුදුරජාණන් වහන්සේ වදාලා ආකාරයට කාටත් සමාධි විදර්ශනා උපදව ගැනීමට පුළුවන්කම ඇති වෙනවා. ඒ සමාධි විදර්ශනා තමයි නිවන් මඟ. ඒ නිවන් මඟේ ගමන් කරලා හිටන් තමන්ගේ බලාපොරොත්තු සඵල කරගෙන අවසානයේදී මේ ආශ්‍රවයක් ක්ෂය කිරීම කියන උතුම් රහත් භාවයට පත් වෙන්නට පුළුවන්කම ඇති වෙනවා. දැන් පැයකටත් වැඩිතරම් කාලයක් ධර්ම ශ්‍රවණේ කළා. ඒ ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් අපි සිද්ධ කළා උදාර කුසල බලයේ හේතුයෙන් හැම දිනාටම උතුම් අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා කියන පැතුම තබා ගන්නවා.